නමෝ තස් භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස
අංගුත්තර චතුක්ක නිපාතේ උම්මග්ග සූත්‍රය භාගතුන් වහන්සේ ළඟට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වඩිනවා. භික්ෂුන් වහන්සේ නමක් වැඩම කරලා භාගතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. කේන නුඛෝභන්තේ ලෝකෝ නීයති, කේන ලෝකෝ පරිකස්සති, කස්සච උප්පන්නස්ස වසංගච්ඡති. සිංහල පිටකේ පරිකස්සති කියනකට පරිකිස්සති කියලා තියෙන්නේ. ස්වාමීනි, කුමකින් මේ ලෝකය මෙහෙවනවද, කුමක් දෙසට යොමු කරගෙන යනවද, කුමකින් මේ ලෝකය ඇදගෙන යනවද, ලෝකය කියලා කියන්නේ ශරීරයට තමන්ගේ ජීවිතේ උපන්නා වූ කුමක වශයට යනවද කියලා කියන්නේ කුමකින්ද මේ පාලනය වෙන්නේ කියන ප්‍රශ්නේ අහන්නේ. කුමකින්ද මේ ජීවිතය යම් තැනකට යොමු කරන්නේ, කුමකින්ද ඇදගෙන යන්නේ, උපන්නා වූ දේ කුමකින් පාලනය කරනු ලබනවද, මේ ධර්මතා පිළිබඳ වහන්, මේ ජීවිතය පිළිබඳ වහන්. සාධු සාධු භික්ඛු, මනව මනව භික්ෂුව, භද්දකෝතේ භික්ඛු උම්මග්ගෝ, භික්ෂුව තොපගේ ප්‍රඥාව නැගීන ආකාරය ඉතාම හොඳයි. උම්මග්ගය කියලා කියන්නේ ප්‍රඥාව නැගීන ආකාරය. භද්දකම් පටිභානම්, තොපගේ වැටහීම ඉතාම හොඳයි. කල්යාණී පරිපුච්චා, ආපු ප්‍රශ්නය ඉතාම කල්යාණයි. ඒවං ිතං භික්ඛූ පුච්චසි, මෙහෙමද නුඹ භික්ෂුව ඇහුවේ, කේන නුකෝ භන්තේ ලෝකෝ නීයති, කේන ලෝකෝ පරිකිස්සති, කස්සච උප්පන්නස්ස වසංගච්ඡති. කුමක්ද මේ ලෝකය යොමු කරන්නේ නැත්තම් මෙහෙවන්නේ, කුමක්ද මේ ලෝකය ඇදගෙන යන්නේ, උපන්නා වූ දේ කවරෙක්ද පාලනය කරන්නේ, කුමක වශයට යනවද? ඒවම් භන්තේ, එසේ ස්වාමීනි, මං ඇව්වේ එහෙමයි කියලා භික්ෂුව පිළිතුරු දෙනවා. චිත්තේන කෝ භික්ඛු ලෝකෝ නීයති, භික්ෂුව මේ ලෝකය පාලනය කරන්නේ, මේ ලෝකය යොමු කරන්නේ යම් තැනකට සිතෙන්. චිත්තේන පරිකිස්සති, සිතෙන් තමයි ඇදගෙන යන්නේ. චිත්තස්ස උප්පන්නස්ස වසංගච්ඡති, සිත තමයි මේ ඉපදුන හැමදේම පාලනය තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ සිත තමයි මේ දේවල් පාලනය කරන්නේ. සිත ඇතුළු අනික් හැමදේමත් සිත විසින්ම පාලනය කරන මේ උපන්නා වූ හැමදේම. මෙතන භාගතුන් වහන්සේකින් මේ අහන ප්‍රශ්නය, භාගතුන් වහන්සේ ඉතාම හොඳයි කියලා ප්‍රකාශයක් කරලා ප්‍රඥාව නැගගෙන යන ආකාරය, ප්‍රඥාව දියුණු වෙන ආකාරය ඉතාම හොඳයි, වැටහීමත් හොඳයි, අහපු විදිහත් හොඳයි, අහපු ප්‍රශ්නෙත් හොඳයි කියන කාරණාව තමයි මේ දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ ජීවිතය අවබෝධ කරගන්න ඒ භික්ෂුව පටන් අරන් තියෙනවා. ඒ නිසා අහනවා, කුමකින්ද මේ ජීවිතය යමකට යොමු කරන්නේ මොකක්ද? කුමකින්ද එහෙම වෙන්නේ? බලුවාම දැන් අපිට හිතන්න පුළුවන් අපේ ආශ්‍රය කරන අය අපි යොමු කරනවා, අපේ අම්මලා තාත්තලා යොමු කරනවා. එහෙම නැත්නම් අපි ඉන්න පළාත අපි යොමු කරනවා. අපේ කාලගුණ, දේශගුණ යොමු කරනවා. එහෙම නැත්නම් අපි ඉගෙනගෙන තියෙන දේවල් අපි යොමු කරනවා. ඒ වගේ අපිට හිතෙන්න පුළුවන්. නමුත් භාගතුන් වහන්සේ ඊට වඩා සංකීර්ණ උදාහරණයක් දෙන්නේ. සිතෙන් මේ ලෝකය යොමු කරනවා යම් කිසි දිශාවකට. සිතෙන් තමයි ඇදගෙන යන්නේ. උපන්නා වූ සියලු දේ සිතෙහි පාලනයට නතු වෙනවා. අපි කියනවා වසංගච්ඡති වසවර්ති කියලා. කියන්නේ මාරදීව පුත්‍රට වසවර්ති කියන්නේ තමන්ට කැමති විදිහට අනිකව පාලනය කරන්න පුළුවන් නිසා. වසවර්ති දිව පුත්‍රය කියන්නේ ඒකයි. ඒ තමන්ගේ වශයට එනවා, තමන්ගේ පාලනයට නතු වෙනවා. මේ සිතත් මේ කය ඇතුළු මේ සියලු ධර්මයන් පාලනය කරනවා. සිත නිසා තමයි අපි ඇහි පිහ ගන්න, යම් කිසි දෙයක් දිහා ඇහැ කරකවල බලන්නේ, අපි ඔළුව හලවන්නේ සිත නිසා. සිතේ පාලනයට යටත් වෙලා තමයි අපි දේ කරන්නේ. අතපය හොලවන්නේ එහෙමයි, අපේ හෘද වස්තු වැඩ කරන්නේ එහෙමයි, අපේ පෙනහැල්ල වැඩ කරන්නේ එහෙමයි, අපේ ආහාර මාර්ගයේ තියෙන මාංශ පේශි බඩවැල ආදී උගුරේ ඉඳලා ආමාශයට තියෙන අන්නස්සෝතේ වැඩ කරන්නේ සිත අනුවම තමයි. සිත අනුව සමහර විට ගන්න ආහාර පල්ලෙහාට යනවා, සමහරට පල්ලෙහාට ගිහලා තියෙන ආහාර ආයෙ උඩට එනවා. ඒ වගේ මේ ශරීරයේ සම්පූර්ණ පාලනය සිතෙන් කරන්නේ. දැන් අපි විද්‍යාවෙන් මේ දේවල් පිළිගත්තේ නැති වුණාට භාවනාවේදී අපිට බුද්ධ ආගමේ විතරක් නෙමෙයි අන්‍ය ආගමිකයෝ පවා චතුර්ථ ධ්‍යාන සමාදිනවා. චතුර්ථ ධ්‍යාන සමාදිනාම ඒ පුද්ගලයන්ට ආශාස පාසස නවතිනවා. සිතෙහි වෙනස් වීම අනුව ආශාස පාසසත් නවත්තලා ජීවත් වෙන්න පුළුවන් කියන්නේ ආශාසය පාසසය පවා සිතින් සිද්ධ වෙනවා කියන එකයි. යම්කිසි චිත්තජ ශක්තියකින් සිතෙන් උපන් ශක්තියකින් මේ ආශාස පාසසය සිද්ධ වෙනවා. ආශාස පාසසය දක්වාම මේ දේවල් පාලනය වෙන්නේ සිතෙන් කියන කාරණාව ඉතාම වැදගත් කරුණක්. අනිත් එක දැන් අපි සමහරලාට මාර්ගයක ගමන් කරනවා නම් යම් කිසි දෙයක් දැක්කහම, සමහර දෙයක් දැක්කහම අපි ඒ දේ දිහා ආයි බලන්න හිතන්නේ නැහැ. ඒක ගැන ඇල්මකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මධ්‍යස්ථයි. මොකද අපි ඒ ගැන ඒ තරම්ම උනන්දුවක් දක්වන්නේ නැහැ. මොකද අපේ සංකල්පවල හැටියට ඒවයි තරම් වැදගත් කරුණු නෙමෙයි. අපි හිතමු දැන් අපි ගියත් තුල ඉන්නකොට පවා ගෙදර තියෙන බඩු බාහිර ආදී දිහා සැලකිල්ලෙන් බලුවාට මේ බිත්තිය පොළොව දිහා ඒ තරම් සැලකිල්ලෙන් බලන්නේ නැහැ. නමුත් ඒ බිත්තියේ යම් කිසි විදිය සත්වයක් ඉන්නවා නම් හරි වෙන පැල්ලමක් තියෙනවා නම් හරි වෙනස් දෙයක් තියෙනවා නම් ඕන කමින් බලනවා. ඒ වගේ එක සිතුවිල්ලකින් දකින දේ, අපි දැන් ඇහැ තියෙන සිතුවිල්ලකින් දකින දේ අනුව ඒක පිළිබඳ යම් කිසි තීරණයක් අපි ගන්නවා. ගත්තාම අන්න ඒ ඇහි ඇති වෙච්ච සිතුවිල්ල අපිව ඇදගෙන යනවා ආයෙත් ඒ බඩුව කරා. ආයෙ අපි ඒ බඩුව දිහා බලලා ඒ බඩුවේ වෙන වෙන ආකාරයෙන් ඡායාරූප ගන්නවා වගේ. අපි හිතමු දැන් යම් කිසි දෙයක් ගැන යන්තම් සැලකිල්ලක් දැක්වොත් අපි කරන්නේ ඡායාරූප ශිල්පියෙක් නම් ඒක ඡායාරූපයක් ගන්නවා. හොඳට පරීක්ෂා කරන්න ඕනේ කියලා තුනොත් හැම ඒ ඡායාරූප ශිල්පියා හතර වටේ කැරකි කැරකි වටපිටාවෙන් ඒ තියෙන සියලු කෝණවලින් ඡායාරූප බොහෝ ගණනක් ගන්නවා. අන්න ඒ ආකාරයටම අපේ ඇහත් අපි ක්‍රියාත්මක කරන්නේ මේ විදිහට. යම් කිසි දෙයක් දැක්කහම ඒ දැකපු දේ පිළිබඳව සංකල්පවලින් තීරණයක් කරොත් සිතින් මේක නැවතත් බලන්න තරම් වටිනා කාරණාවක් කියලා නැවත අපි හිසත් ඒ පැත්තට යොමු කරනවා, ඇසත් ඒ පැත්තට යොමු කරනවා. සමහරලාට අතපය හොලවල ළඟට යන්න බලනවා, ඊට පස්සේ අත හොලවල එක අතට ගන්න බලනවා. ඒ වගේ සිතෙන් ඇදගෙන යනවා කියන කාරණේ පෙන්නුම් කරනවා. සිත තමයි යොමු කරන්නේ, සිතෙන් තමයි ඇදගෙනම යන්නේ කියන කාරණාව ඉතාම වැදගත්. මේ විදර්ශනාවට බඳුන් වෙන කාරණාව. උපන්න හැමදේම පාලනය කරන්නේ සිතෙන්මයි. හරි පුදුමයි. මේ තුනම කරන්නේ එකම දෙයක්. හරියට අවබෝධ කරගත්තාම පුදුම හිතෙන තරම් දෙයක්. නමුත් සාමාන්‍ය විදිහට පෘථග්ජනෙක් විදිහට බැලුවහම නම් ඉතින් ಜಾති කීපයකින් මේ දේවල් වෙනවා කියලා හිතන්න පුළුවන්. සමහරලාට මමත්වයක් ජීවිතයක් කියන්නේ ආත්මයක් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ තප්පරයට කෝටි ප්‍රකෝටි වාර ගාණක් ඇති වෙලා පැවිදිලා නැති වෙන ඇති වී ඇති වී නැති වෙන මේ සිතුවිලි මේ චිත්තය තමයි. දැන් සමහරු හිතන්නේ චිත්තය කියොම එක දෙයක් කියලා. සෑහෙන කාලයක් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ මේ සිත කියන්නේ එක දෙයක් නෙමෙයි. එක සිතක් ඇති වෙලා පැවිදිලා නැතු වෙනවා. එතකොට ඊළඟ සිත ආයි ඇති වෙනවා. ඒ නැති වෙච්ච සිත නෙමෙයි ආයි ඇති වෙන්නේ. හරියට නිකන් එකම දෙයක් අපි හිතුම හුලම් පිරවපු බෝලයක් අරගෙන වතුරේ ඔබනවා. එතකොට ඒක පේන්නේ නැති වෙනවා. වතුරෙන් උඩට ගත්තාම ආයි පේනවා. ආයිත් අපි එක වතුරේ ඔබනවා. නැවත අපි උඩට ගත්තාම ආයි පේන්න පටන් ගන්නවා. වතුරට එබ්බුවාම පේන්නේ නැතුව යනවා. නැවත ගොඩට ගත්තාම පේනවා. මේ වගේ පේන්නේ නැතුව යනවා නැවත පේනවා, පේන්නේ නැතුව යනවා නැවත පේනවා කියලා දැන් සරල උදාහරණයක් ඇරෙට සම්මුති වශයෙන් හිතනකොට එකම බෝලේ තමයි යට ගිහිල්ලා උඩරිනේ. අමහරුන්ට මේ සිත කියන එක සිතක් නෙමෙයි සිත් ගණනාවක් තියෙනවා කියලා කිව්වහම හිතෙන්නේ එකම හිත නැති වෙලා ආයෙත් ඒ හිතම තියෙනවා කියලා. මේක එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. එක හිතක් නැති වුණාට පස්සේ වෙනම හිතක් ආයි උපදී. අලුත්ම හිතක්. ඒ හිත කලින් හිතට සමාන වෙන්නත් පුළුවන්, වෙනස් වෙන්නත් පුළුවන්. ඕන දෙයක් වෙන්න පුළුවන් මට්ටමක තියෙනවා. නමුත් චිත්ත නියාමයේ කියලා යම්කිසි සබහා ධර්මයේ රීතියක් අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. දැන් චිත්ත වීති හැටියට අපි ඉගෙන ගන්න අභිධර්මයේදී ඒ සම්බන්ධයෙන් කොහොමද ඒක වෙන්නේ කියලා. මොකද අපිට හිතන විදිහටම කැමති විදිහට ඕන විදිහට වෙනස් වෙන්න බෑ. යම්කිසි ස්වභාවික ශක්තියක් අනුවනේ මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒකදී චිත්ත නියාමයන් අනුව තමයි සිත් පරම්පරාව ඇති වෙන්නේ. අපිට මේ සිත විසින් මේ ජීවිතය මෙහෙයවනවා කියන්නේ කොහෙට හරි යොමු කරනවා. සිතෙන්ම ඇදගෙන යනවා. සිතම පාලනය කරනවා කියන කාරණා තුන ගැන ධර්ම සාකච්ඡා කරේට මම හිතන්නේ දවසක් වුණත් කතා කරන්න පුළුවන් තරම් දේවල් තියෙනවා. මම හිතන්නේ ඊටත් වැඩිය කතා කරන්න දේවල් තියෙනවා. මොකද සිත මේ සියල්ලටම සම්බන්ධයි. සිත නිසා සංසාරේ තියෙනවා කියලා පේනවා. සිත නැති වුණාම තමයි සංසාරයෙන් ඉවත් වුණා කියලා තේරෙන්නේ. මේ සංසාරයයි නිවනයි ගැන කතාවේ සම්පූර්ණයෙන්ම කතා කරන්න පුළුවන් මේ සිත නිසා. මොකද සිත තමයි සංසාරය පවත්වගෙන යනවා කියලා පෙන්නන්නේ. මේ ජීවියෙක් ඉන්නවා කියලා පෙන්නුම් කරන්නේත් මේ වේගයෙන් සිත තියෙන නිසා. මෙන්න මේ විදිහට කල්පනා කරනකොට අපිට පේනවා. උදාහරණ වලින් අපිට ගන්නකොට මේ සිත අපිව යොමු කරනවා ඒ තැන්වල. දැන් කාය විඥාණය කයේ තියෙන වේදනාවට අදිනවා. චක්කු විඥාණය රූපයට අදිනවා. සෝත විඥාණය ශබ්දයට අදිනවා. තව සූත්‍රයක් තියෙනවා. ඔකට කියන්නේ චප්පානි සූත්‍රය කියලා. ඒ චප්පානි සූත්‍රයේ තියෙන්නේ සත්තු 6 දෙනෙක් එක පුද්ගලෙක් ලණු වලින් කඹ වලින් සත්තුන්ව ගැට ගන්න සත්තු 6 දෙනෙක්ව. ගැට ගහලා ඒ සියලු කඹ එකව කළා මැද ගැටයක් ගන්නවා. ඒ සත්තු කුරුල්ලෙක්, හිවලෙක්, බල්ලෙක්, කිඹුලෙක් යන ආදී වශයෙන් ඉන්නේ. කුරුල්ලා අහසට අදිනවා. කිඹුලා දියට අදිනවා. වඳුරා ගස්වලට අදිනවා. ඒ වගේ නොඑක් පැතිවලට අදිනවා. ඒ කාරණේදී බැලුවාම හැම කෙනාම හැම පැත්තටම අදිනවා තම තමන්ගේ පැතිවලට. වඩා ප්‍රබලව අදින කෙනාගේ පැත්තට අනික් ඒවා ඉදගෙන යනවා. මොකද 6 දෙනා එකට ගැට ගහලා තියෙන නිසා. අපේ ශරීරයත් ඒ වගේම තමයි. ඉන්ද්‍රියන් 6ක් තියෙනවා. ඒ 6ම එකට බැඳිලා තියෙනවා. ඇහැ කියනවා රූප බලන්න ඕනි කියලා. කන කියනවා ශබ්ද අහන්න ඕනි කියලා ශබ්ද දිහාට අදිනවා. නහය කියනවා සුවඳ ආග්‍රහණය කරන්න ඕනි කියලා. දිව කියනවා රසයන් මට දැනගන්න ඕනි කියලා. කයෙන් ස්පර්ශ පිළිබඳව ඒ පැත්තට අදිනවා. සිතෙන් ධර්මතා පැත්තට අදිනවා. යම් මොහතක කයේ වේදනාව බලවත්ම වුණොත් රූප බලන්න යන්නේ නැහැ. ඒ වෙලාවට වේදනාව ගැන හිත යොමු කරනවා. මොකද ශබ්ද අහනවටත් රූප බලනවටත් සුවඳ භාග්‍රහණය කරනවටත් රස විඳිනවටත් වඩා කන්න හිතෙන්නේ නැත්නම් ලොකු වේදනාවක් ආවා. එතකොට අපිට දෙන්නේ නැහැ මේ වේදනාව ගැන බලන්න ඕනේ කියලා. ඒ වුණාට යම්කිසි කෙනෙක් යම්කිසි මට්ටමක අධික වේදනාවක් නැතුව අපි තුම ඔළුව කැක්කුමක් තියෙනවා, ඇඟ රිදුමක් තියෙනවා, එහෙම එම කියෙද්දි ඒ පුද්ගලට රූපවාහිනිය බලන්න හම් වෙනවා තමන් ආසම කරන විදිහේ චිත්‍රපටයක් හරි යම් කිසි දෙයක්. ඒ පුද්ගලට පුළුවන් ඇඟේ අමාරුව අමතක කරලා හරි රූපෙ දිහා බලන් ඉන්න ඒ වෙලාවට. මොකද අර සත්තු හය දෙනාගේ ප්‍රබල සතා ඒ වෙලාවට ඒ පැත්තට අදින සතා. ඒ කියන්නේ අපි හිතමු දැන් කුරුල්ල අහසට අදිනවනම් අන්න ඒ වගේ. ඇහැ කියන එක ප්‍රබල මට්ටමට ඇවිල්ලා තියෙනවා. එතකොට බඩගිනි තිබුණත් යම් කිසි ප්‍රමාණයක් ඉවසනවා. සුවඳවල් ආග්‍රහණය කරන්න ආසාවක් තුනත් ඒක ඉවසනවා. ශාරීරික වේදනාවක් තිබ්බත් ශරීරයේ සැප තිබ්බත් ඒක විඳින්න නැතුව ඉවසනවා. නමුත් මෙතන ප්‍රබලම වෙලා තියෙන්නේ අර රූප මාධ්‍ය. එහෙම නැත්නම් රූප ශබ්ද මාධ්‍ය දෙකම. රූපවාහිනිය කියන දෙකම එක තැන තියෙනවා. මොකද රූපයට අනුකූලව ශබ්දයක් තියෙනවා. සමහර වෙලාවට අපි එක දිහක් දිහා බලන් ඉන්නවා. අපි හිතමු දැන් අපි පොතක් දිහා බලන් ඉන්නවා ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ පොත පාඩම් කරන්න ඕනේ කියලා. නමුත් විශාල ශබ්දයක් ඇහෙනවා කවුරු හරි මරණාසන්නව හෝ බොහොම බයෙන් කෑ ගහන ශබ්දයක්. ලොකු අනතුරක සේයාවක් වගේ දැනෙනවා ඒ ශබ්ද ඇහුණ පමණින්. බලන රූපයයි අහන ශබ්දය අතර සම්බන්ධතාවයක් නැති නිසා වඩා ප්‍රබල දෙයට ආයෙදිලන. හිතනොත් එහෙම ආ ගෙදර තමන්ගේ ඥාතියෙකුට කරදරයක් වෙලා කියලා කොයිතරම් වැදගත් දෙයක් කියවන්න තිබ්බත් ඒක කියවන්න නැතුව ඒක බලන්න නැතුව නැගිටිනවා. නැගිටලා මේ සියලු ශරීරය අරගෙන ඒ අරමුණ කරා ඇදගෙන යනවා. සිතෙන්ම තමයි මේවා යොමු කරන්නේ. සිතෙන්ම තමයි මේවා ඇදගෙන යන්නේ. සිතෙන්ම තමයි පාලනය කරන්නේ උපදින හැමදේම. මේ කාරණාව අනෙක් ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ මේ භික්ෂුන් වහන්සේ අහනවා. ඒ ප්‍රශ්න අහලා භාගතුන් වහන්සේ විසඳුවාම සාධු භන්තේ ඉතාම හොඳයි ස්වාමීනි කියලා ඒ භික්ෂුව කෝසෝ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දිත්වා ඒ භික්ෂුව මෙසේ පවසලා භාගතුන් වහන්සේගේ භාසිතය භාගතුන් වහන්සේගේ වචනය පිළිබඳ සතුටු වෙලා අනුමෝදිත්වා සතුටු වෙලා අනුමෝදන් වෙලා භගවන්තං උත්තරීං පඤ්ඤං ආපුච්චි භාගතුන් වහන්සේගෙන් ඒ මතුවේ හිතව ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ මත පිහිටලා ඊට උඩින් තව ප්‍රශ්නයක් අහනවා කියන එක තමයි කියන්නේ. බහුසුතෝ ධම්මධරෝති භන්තේ උච්චති. ස්වාමීනි බහුසුතයි ධර්මධරයි කියලා කියනවා. කිත්තාවතානුකෝ භන්තේ බහුසුතෝ ධම්මධරෝ හෝති. කොපමණකින් ස්වාමීනි බහුසුත ධම්මදර වෙනවද? එතකොට භාගතුන් වහන්සේ නැවත සාදුකාර දෙනවා. සාධු සාධු භික්ඛු භද්දකෝ කෝතේ භික්ඛු මග්ගෝ භද්දකම් පටිභානං කල්යාණී පරිපුච්ඡා. මැනව භික්ෂුව තොපගේ ප්‍රඥා මාර්ගය ඉතාම හොඳයි. තොපගේ වැටහීම ඉතාම හොඳයි. තොපගේ ප්‍රශ්න ඇසීම ඉතාම සුදුසුයි. කල්යාණී එවංහි ත්වම් භික්ඛු පුච්චසි. නුඹ භික්ෂුව මෙන්න මෙහෙම දහන්නේ කියලා නැවත භාගතුන් වහන්සේ ප්‍රශ්නෙත් අහනවා. බහුසුතෝ ධම්මදරෝති භන්තේ උච්චති. කිත්තාවතානුකෝ භන්තේ බහුසුතෝ ධම්මදරෝ හෝති. මෙන්න මෙහෙමද ඔබ ප්‍රශ්නේ අහුවේ කියලා අහුවාම කියනවා එවං භන්තේ එසේ ස්වාමීනි කියලා පිළිතුරු දෙනවා. බහූ කෝ භික්ඛු මයා ධම්මා දේශිතා. භික්ෂුව මම බොහෝ ධර්මයන් දේශනා කරලා තියෙනවා. සුත්තං ගෙයියං වෙයියාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අභූත ධම්මං වේදල්ලං යනාදී වශයෙන් නවාංග සාසු ශාසනයක් දේශනා කරනවා. නවාංග සාසු ශාසනය කියන්නේ මොකක්ද? හැමතැනම වගේ සඳහන් වෙනවා. බොහෝ තැන්වල ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. මේකෙදි සූත්‍ර කියලා තියෙන්නේ මොනවටද? සූත්‍ර කියලා තියෙන්නේ උබතෝ විභංගය, නිද්දේශය, කන්දකය, පරිවාරය කියන විනය ග්‍රන්ථ සුත්තනිපාතය. ඒ සුත්තනිපාතේ මංගල සූත්‍රය, රතන සූත්‍රය, නාලක සූත්‍රය, තුවට්ටක සූත්‍රය ආදී සූත්‍ර නමින් තියෙනවා නම් යම් කිසි සූත්‍රයක්. අන්නේ සූත්‍ර නමින් තියෙන තථාගත වචනයත් උබතෝ විභංගයත් නිද්දේශයත් කන්දකයත් පරිවාරයත් කියන කොටස සූත්‍ර කියලා කියනවා. සුත්තං කියලා දැනගත යුතුයි කියලා කියනවා. ගාථා සහිත සූත්‍ර වලට කියනවා ගෙය්‍ය කියලා. සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං කියලා කියලා තියෙන එකේ ගෙය්‍ය කියලා කියලා තියෙන්නේ ගාථා සහිත වූ සූත්‍ර. දැන් සූත්‍ර නාමයෙන් තුනත් ගාතාවක් ඇතුළේ අඩංගු වෙලා තියෙනවනම් ඒක ගෙය්‍ය කියලා හඳුන්වන්නේ. විශේෂේන සංයුත්තකේ සකලෝපි සඝාත වර්ගෝ. ඒ කියන්නේ සංයුතනිකායේ සඝාත වර්ගය කියලා පළවෙනි කොටසක් තියෙනවා. නිදාන වර්ගය, කන්දක වර්ගය, සලායතන වර්ගය, මහ වර්ගය කියලා කොටස් පහක් තියෙනවා. එයින් සංයුතනිකායේ සඝාතක වර්ගය ගෙය්‍ය හැටියට විශේෂයෙන් සඳහන් කරනවා. ඒ ඇරෙන්න සූත්‍රයක් තුනක් ගාථා සහිතව ඒ සූත්‍රය ගෙය්‍ය කියලා දැනගන්න ඕනේ කියලා. වෙය්‍යාකරණ කියන්නේ මොකද්ද? සකලම්පි අභිධම්ම පිටකම්. සියලු අභිධර්ම පිටකේ නිග්ගාතකං සුත්තං. නිග්ගාතකං සුත්තං කියලා කියන්නේ ගාථා නැති සූත්‍ර. යංච අඤ්ඤම්පි අට්ඨහි අංගේහි අසංගහිතං බුද්ධ වචනං. දැන් මෙතන නවාංග සාසු ශාසනයක් තියෙද්දි අනික් අටට සංග්‍රහ වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ සියල්ල ව්‍යාකරණ කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අභිධර්ම පිටකේ තම ප්‍රධාන. ඒ ඇරෙන්න ගාථානිති සූත්‍ර ගන්නත් පුළුවන්. ඒ ඇරෙන්න අනික් අංග අටට සංග්‍රහ වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඉතුරු වෙන දෙයක් තියෙනවා නම් ව්‍යාකරණය කියලා හඳුන්වනවා කියලා. ගාථා කියන්නේ මොනවද? ධම්මපදය, ථේරගාථා, ථේරීගාථා, සුත්තනිපාතේ සුත්‍ර සූත්‍ර නමින් නැති සුද්ධික ගාථා, සුද්ධ ගාථා මේ ගාථා හැටියට හඳුන්වනවා. උදාන කියන්නේ මොනවද කියලා කියන්න තියෙනවා ඊළඟට. සෝමනස්ස සංඥානමයික ගාථා. සෝමනස්ස සංඥා සහිත ගාථාව. පටිසංයුත්තා දේ අසීති සුත්තත්තා. ඒ කියන්නේ උදාන කියලා කොටසක් තියෙනවා කුද්දනිකායේ සංග්‍රහ වෙන. එතන 82ක් සූත්‍රාන්ත තියෙනවා. ඒ 82 උදාන කියලා හඳුන්වන්නේ. මොකද ප්‍රීතිය සහිතව කියපු ගාථා. ඒ කියන්නේ ගාථා වලින් ප්‍රීතිය සහිත කොටස වෙනම උදාන කියලා කියනවා. උත්තං හෙතං භගවතා කියලා පටන් ගන්නවා නම් සූත්‍රයක්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සූත්‍ර පටන් ගන්න ඒවම් මේ සුතං මා විසින් මෙසේ අසන ලදී කියලා. උත්තං හෙතං භගවතා කියලා කියන්නේ භාගතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලදී. නැත්නම් මෙසේ කියන ලදී කියලා පටන් ගත්ත කොටසක් තියෙනවනම් දසුත්තර සත සුත්තන්ත ඉති උත්තකං. ඉති උත්තක කියලා කියන්නේ අන්නේ කොටසට. ඒ කියන්නේ උත්තං හිතං කියලා පටන් ගන්න කොටසක් තියෙනවා. කුද්දකනිකායේ එකක් තියෙන්නේ. ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ කියනවනම් පළවෙනි පොතේ තියෙනවා කොටස් කීපයක්. ඒ කොටස් වලින් කුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉති උත්තක කියලා කොටස තියෙනවා. 110ක් සූත්‍රාන්ත තියෙනවා කියලා තමයි එතන කියන්නේ. දසුත්තර සත කියලා කියන්නේ 10ක් 100කට වඩා 10ක් තියෙනවා කියලා. සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාථා උදානං ඉති උත්තකං. ජාතක. ජාතක කියලා කියන්නේ අපන්නක ජාතකාදීනි පඤ්ඤාසාධිකානි පංච ජාතක සතානි. අපර්ණක ජාතකයෙන් පටන් ගත්ත 550ක් වෙච්ච ජාතක තමයි ජාතක කියලා කියලා තියෙන්නේ. චත්තාරෝ මේ භික්කවේ අච්චරියා භූතා ධම්මා ආනන්දේ කියලා කියන්නේ භික්ෂූනි ආනන්දයන් පිළිබඳ ආශ්චර්ය අද්භූත කරුණු හතරක් තියෙනවා කියලා ඒ දීගණිකාය මහපරිණාම සූත්‍රය එහෙම කියනවා. ආශ්චර්ය අද්භූත සූත්‍රය කියලා වෙන මජ්ක්‍ධිමනිකාය සූත්‍රයක් තියෙනවා. ඒ වගේ මේ අද්භූත ධම්ම කියලා කියන්නේ ආශ්චර්ය අද්භූතයි කියලා භාගතුන් වහන්සේ සඳහන් කරලා දේශනා කරලා තියෙනවා නම් ඒ කොටසට කියන්නේ අද්භූත ධම්ම කියලා. යම් කිසි සූත්‍රයක් ඇතුළේ හෝ තැනක ආශ්චර්ය අද්භූතයි කියලා සඳහන් කරලා තියෙනවා නම් අද්භූත ධම්ම කියලා තමයි කියන්නේ. අච්චරියයි කියලා කියන එකේ තේරුම ඇවිල්ලා කියන්නේ මෙහම අසුරක් ගහන තරම් සිතුවිල්ලක් ඇතිවෙනවලු ඇත්තනේ කියලා වගේ අපිට අවබෝධ වුණාම ප්‍රීතියක් පහළ වෙලා කරන්නේ අන්න ඒ වගේ. අච්චරිය කියන්නේ ඒක. අභූත කියලා කියන්නේ පෙර තිබුණ නැති දෙයක්. භූත කියන්නේ තිබුණා කියන එකයි. අභූත කියලා කියන්නේ පෙර පහළ වෙච්ච නැහැ, පෙර වෙච්චි නැති දෙයක්. අච්චරියම් භන්තේ අභූතං කියලා කියන්නේ මේක මේ විශේෂ කාරණාවක්. වේදල්ල කියලා කියන්නේ සතුටින් ප්‍රශ්න කළා උත්තර දුන්නා කියන එකයි. එතන චූල වේදල්ල මහා වේදල්ල සම්මා දිට්ඨි සක්කපඤ්ඤ සංඛාර භාජනීය මහා පුන්නම ආදී සූත්‍ර වලට සබ්බේපි වේදංච තුට්ඨින්ච ලද්ධා ලද්ධා පුච්චිත සුත්තන්ත සියල්ල සතුටින් ප්‍රශ්න අහලා තිය සූත්‍ර තමයි වේදල්ල කියලා කියන්නේ. සුත්තං ගෙයයන් වෙයාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්භූත ධම්මං වේදල්ලා කියලා කියලා තියෙන මේ නවාංග සාසු සාසනයේද මේකට මේ සුළු ත්‍රිපිටකේම අයිති වෙනවා. භාගතුන් හස්සේ මෙතන දේශනා කරන්නේ බහූකෝ භික්ඛු මයා ධම්මා දේශිතා භික්ෂුව මා විසින් බොහෝ ධර්මයන් දේශනා කරලා තියෙනවා. සුත්තං ගෙයයන් වෙයාකරණං ගාථා උදානං ඉති උත්තකං ජාතකං අබ්භූත ධම්මං වේදල්ලා මෙන්න මේ බොහෝ භාගතුන් වහන්සේ විසින් දේශනා කරන ලද බොහෝ ධර්මයන් අතුරෙන් චතුප්පදාය චේපි භික්ඛු ගාථාය හතර පදයක යුක්ත ගාථාවක් හෝ භික්ෂුව අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය අර්ථය අවබෝධ කරගෙන ධර්මය අවබෝධ කරගෙන ධම්මානුධම්ම පටිපන්නෝ හෝති ධර්මානුධර්මයට ධර්මයට අනුධර්මයට පිළිපදලා ඉන්නවා නම් ඒ කියන්නේ ධර්මයට අනුව තමන් ජීවත් වෙන්න ඕනේ කියලා පිළිපදිනවා නම් බහුසුතෝ ධම්මදරෝති අලං වචනාය බහුසුතයි ධර්මදරයි කියලා ඔහුට කියන්න සුදුසුයි. ඒ කියන්නේ එක ගාතාවක් හරි කමන්නේ අර්ථයත් අවබෝධ කරගෙන ධර්මයත් අවබෝධ කරගෙන ඒ ගාතාවේ හැටියට ජීවත් වෙනවා නම් ධම්මානුධම්ම පටිපන්න වෙලා ඉන්නවා නම් අන්න එහෙනම් ඔහුට සුදුසුයි කියන්නේ බහුසුතයි ධම්මදරයි. මොකද ඔහු බොහෝ අහලා තියෙනවා කියලා කියන්නේ ඔහුට ඇහිලා තියෙන දේ බොහෝ ඔහුට අවබෝධ වෙලා තියෙනවා ඒකයි. ඒ කාරණේ විශේෂයි. මේ කාරණේ අති විශේෂයි. බහුසුතයි ධම්මදරයි කියන්න පුළුවන් එක ගාතාවක් හරි කමන්නේ අවබෝධ කරගෙන හරියට අර්ථය ධර්මයේ කියන දෙකම තේරුම සහ ඒ පාලිය සියල්ලම අවබෝධ කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව යෙදෙනවා නම් බහුසුතයි ධම්මදරයි කියලා කියන්න පුළුවන්. සාධු භන්තේ තිකෝසෝ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං උත්තරින් පඤ්ඤං අපුච්චි. භාගතුන් වහන්සේ ඉතාම හොඳයි ස්වාමිනි ඉතාම හොඳයි කියලා ඒ භික්ෂුන් වහන්සේ භාගතුන් වහන්සේගේ දේශනාව සතුටින් බාර අරගෙන අනුමෝදන් වෙලා භාගතුන් වහන්සේගෙන් එයින් මතුවී තව ප්‍රශ්නයක් නගනවා. සුතමා නිබ්බේධික පඤ්ඤෝ තිබන්තේ උච්චති. අහලා තියෙනවා ආර්ය වූ කලකිරීමක් සහිත ප්‍රඥාවක් තියෙනවා කියන්නේ තමයි සුතමා නිබ්බේධික පඤ්ඤෝ කියලා කියන්නේ. චිත්තාවතානුඛෝ භන්තේ සුතමා නිබ්බේධික පඤ්ඤෝ හෝති. කොපමණකින් භාගතුන් වහන්සේ කොපමණකින් ස්වාමින් වහන්සේ බණ අහලා තියෙනවද සුතවා? එනේ බණ ප්‍රමාණවත් සහලා තියෙනවද? නිබ්බේධික පඤ්ඤෝ හෝති. කලකිරුණු ප්‍රඥාවක් සහිත කලකිරීම සහිත ප්‍රඥාවක් සහිත වෙනවද? ඒ කියන්නේ මේ මේ කියන්නේ අපේ සාමාන්‍ය කලකිරීම නෙමෙයි ආර්ය වූ කලකිරීම කියන එක ඇති වෙන්න තරම් බණ අහලා තියෙනවද? ඒ ප්‍රඥාව වැඩිලා තියෙනවද කියලා කොහොමද කියන්නේ? කොපමණකින් කියන්න පුළුවන්ද කියලා භාගතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා. සාධු සාධු භික්ඛු භද්දකෝතේ භික්ඛු මග්ගෝ. මනව මනව භික්ෂුව තොපගේ ප්‍රඥා මාර්ගය ඉතාම හොඳයි. භද්දකං පටිභානං තොපගේ වැටහීම ඉතාම හොඳයි. කල්යාණී පරිපුච්ඡා තොපගේ ප්‍රශ්න ඇසීම ඉතාම හොඳයි. ඒහං හිතං භික්ඛු පුච්චසි. නුඹ මෙහෙම දාන්නේ භික්ෂුව සුතවා නිබ්බේධික පඤ්ඤෝති උච්චති භන්තේ උච්චති. කිත්තාවතානුකෝ භන්තේ සුතවා නිබ්බේධික පඤ්ඤෝ හෝති. සුතවා නිබ්බේධික පඤ්ඤෝ සුතවා නිබ්බේධික පඤ්ඤෝ යනුවෙන් භාගතුන් වහන්සේ මේ කියනවා. කොපමණකින් භාගතුන් වහන්සේ මේ බණ අහලා තියෙනවද ආර්ය වූ කලකිරීමක් සහිත ප්‍රඥාවක් සහිත වෙනවද කියලාද නුඹ අහන්නේ කියලා. ඒවම් භන්තේ එසේ භාගතුන් වහන්සේ කියලා මේ භික්ෂුන් වහන්සේ පිළිතුරු දෙනවා. ඉද භික්ඛු භික්ඛුනෝ ඉදං දුක්ඛන්ති සුතං හෝති. මේ භික්ෂුව විසින් මේ දුකයි කියලා අහලා තියෙනවා. පඤ්ඤායචස්ස අත්තං අතිවිජ්ජ පස්සති. මේක දුකක් කියලා අහලා තියෙනවා. දුක්ඛාර සත්‍ය අහලා තියෙනවා. ප්‍රඥාවනොත් විනිවිද දැකලා තියෙනවා. අයං දුක්ඛ සමුදයෝති සුතං හෝති. මෙය දුකට හේතුවයි කියලා අහලා තියෙනවා. ප්‍රඥාවනොත් එය විනිවිද දැකලා තියෙනවා. අයං දුක්ඛ නිරෝධෝ හෝති සුතං හෝති. මේ තමයි දුක නැති කිරීම. නැත්නම් දුක නැති කරපු తত্ত্বය. දුක නැති කිරීම මේකයි කියලා අහලා තියෙනවා. පඤ්ඤායචස්ස අත්තං අතිවිජ්ජ පස්සති. ප්‍රඥාවෙන් මෙහි අර්ථය විනිවිද දැකලා තියෙනවා. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා තිසුතං හෝති. මෙන්න මේක තමයි දුක නැති කිරීමට මාර්ගය කියලා අහලා තියෙනවා. පඤ්ඤායචස්ස අත්තං අතිවිජ්ජ පස්සති. දැන් සමහරු අහලා තිබ්බට මේ මාර්ගය කොහොමද වඩන්න ඕනේ කියලා දන්නේ නැහැ. මාර්ගයේ විනිවිද දැකලා නැහැ ප්‍රඥාවෙන්. මෙන්න මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අහලක් තියෙනවා. ප්‍රඥාවෙන් විනිවිද දැකලක් තියෙනවා. ඒවං කෝ භික්ඛු සුතවා නිබ්බේධික පඤ්ඤෝ හෝති. මෙන්න මේ ආකාරයට ඇති වෙන්න බණ අහලා තියෙනවා කියලා කියනවනම් සෝවාන් වෙන්න ඕනි කියන එකයි මෙතන කියන්නේ. එතකම් බණ අහන්න ඕනි කියන එක මේ කියන්නේ. සුතවා කියනවනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. අහලක් තියෙනුනේ අවබෝධ වෙලා තියෙනවා. ඊට මෙහා සුතවා කියන්න බෑ. බණ අහලා ඇති කියන්න බෑ. ආර්ය වූ කලකිරීමක් තියෙනවා, හොඳ ප්‍රඥාවක් තියෙනවා කියලා කියන්න බෑ. එහෙනම් සුතවා නිබ්බේධික පඤ්ඤෝ කියන මට්ටමට එනලා සෝවාන් වෙනකම්ම බණ අහන්න ඕනේ. අන්න ඒ ප්‍රමාණය තමයි අහන්න ඕන ප්‍රමාණය. සාධු භන්තේ එසේ ස්වාමීනි කියලා කෝසෝ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා. ඒ භික්ෂුව භාගතුන් වහන්සේගේ භාසිතය පිළිඅරගෙන අනුමෝදන් වෙලා භගවන්තං උත්තරී පඤ්ඤං අපුච්චි. භාගතුන් වහන්සේගෙන් එයින් මතුවේ තව ප්‍රශ්නයක් අහනවා. පණ්ඩිතෝ මහාපඤ්ඤෝ පණ්ඩිතෝ මහාපඤ්ඤෝති භන්තේ උච්චති. පණ්ඩිතේක් මහා ප්‍රඥේක් පණ්ඩිතෙක් මහා ප්‍රඥයෙක්යි භගතුන් වහන්සේ මේ කියනු ලබනවා. මේ සමහරුන්ට කියනවා කිත්තාවතානුකෝ භන්තේ පණ්ඩිතෝ මහාපඤ්ඤෝ හෝති इति. කොපමණකින් භාගතුන් වහන්සේ කොපමණකින් ස්වාමීනි පණ්ඩිතයි මහා ප්‍රඥයෙක් පණ්ඩිත වූ මහා ප්‍රඥයෙක් වෙනවද? සාධු සාධු භික්ඛු පද්දකෝ කෝතේ භික්ඛු මග්ගු. මනව මනව භික්ෂුව තොපගේ ප්‍රඥාව ප්‍රඥා මාර්ගය ඉතාම හොඳයි. භද්දකං පටිභාණ වැටහීම තොපගේ ඉතාම හොඳයි. කල්යාණී පරිපුච්ඡා නුඹගේ ප්‍රශ්න ඇසීමත් ඉතාම හොඳයි. නුඹගේ ප්‍රශ්න ඉතාම හොඳයි. ඒවං හිතං භික්ඛු පුච්චසි. තොප භික්ෂුව මෙහෙම දැවුවේ පණ්ඩිතෝ මහාපඤ්ඤෝ පණ්ඩිතෝ මහාපඤ්ඤෝති භන්තේ පුච්චති. ස්වාමීනි පණ්ඩිත වූ මහා ප්‍රඥෙක් පණ්ඩිත වූ මහා ප්‍රඥෙක්යයි කියනු ලබනවා. කිත්තාවතානුකෝ භන්තේ පණ්ඩිතෝ මහාපඤ්ඤෝ හෝති इति. කොපමණකින් ස්වාමීනි පණ්ඩිත මහා ප්‍රඥෙක් වෙනවද? ඒවම් භන්තේ එසේ භාගතුන් වහන්සේ මම එහෙමයි අහුවේ. ඉද වික්කු පණ්ඩිතෝ මහාපඤ්ඤෝ. මෙහි භික්ෂුව පණ්ඩිත වූ මහා ප්‍රඥා විසින් නේවත්ත ව්‍යාබාදාය චේතේති. තමන්ට දුකක් පිණිස හිතන්නේ නැහැ. න පරව්‍යාබාදාය චේතේති. අනුන්ට දුකක් ඇති කිරීම පිණිස හිතන්නේ නැහැ. න උභයව්‍යාබාදාය චේතේති. මේ තමන්ටයි අනුන්ටයි දෙකොටසටම නරකක් වෙන්න හිතන්නේත් නැහැ. අත්ථහිත පරහිත උභයහිත සබ්බලෝකහිත මේව. තමන්ට හිතවත් අනුන්ට හිතවත් සියල්ලන්ටම හිතවත් සියලු ලෝකයට හිතවත් ලෙස චින්තයමානෝ චින්තේති. ඔහු අන්න ඒ ආකාරයෙන් සිතන්නේ සිතයි. ඒවං කෝ භික්ඛු පණ්ඩිතෝ මහාපඤ්ඤෝ හෝති තේ. මෙන්න මේ ආකාරයට භික්ෂුව පණ්ඩිත වූත් මහා ප්‍රඥෙක් වෙනවා. ඒ කියන්නේ තමන්ට නරකක් පිණිස හිතන්නේ නැහැ. සබ්බ පාපස්ස අකරණං කියන තැන. ඒ කියන්නේ කිසිම පාපයක් කරන්නේ නැහැ. ඇයි? තමන්ට හිතවත් නිසා. කුසලස්ස උපසම්පදා කියන එකනේ. දැන් තමන්ට නරකක් පිණිස හිතන්නේ නැහැ කියලා කියන්නේ ඒ පුද්ගලයා තමන්ට නරකක් පිණිස හිතන්නේම නැහැ කියලා කියන්නේ කිසිම පවක් කරන්නේ නැහැ කියන එකයි. ඒකෙන්ම ඒ පුද්ගලයා අනුන්ටත් හිතවත් ලෙස හිතනවා. ඒ කියන්නේ මේ අරහත්ත්වය මෙතන ප්‍රකාශ කරන්නේ. මෙන්න මේ ආකාරයේ ප්‍රශ්න හතරක් අහනවා අරහත්ත්වය දක්වා. අංගුත්තර චතුක්ක නිපාතේ උම්මග්ග සූත්‍රය.
සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරම්. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුඛා පමුච්ඡතු. සාධු සාධු සාධු.